සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. රුහුණු ගුවන් විදුලිය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වී මෙහෙවන රුහුණු ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ඔබ මේ සම්බන්ධ වන්නේ. අද දවසේ මම ඔබට ඉදිරිපත් කරන්නේ 10 වෙනි ශ්‍රේණිය බුද්ධ ධර්මයේ පෙළපොතේ සඳහන් වන සබඳතා රකින්න මිනිස් යුතුකම් කියන පාඩම. මෙම පාඩම ඉදිරිපත් කරනවා එල්පිටිය අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ ගුරුපදේශක පීඩී පරමානන්ද. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔබ මේ මම විසින් ඉදිරිපත් කරන පාඩම ඉතාමත් හොඳින් සවන් දී එහි අන්තර්ගත වන කරුණු ඔබගේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා ඇතැයි මා ඔබගෙන් උදෙක්ම බලාපොරොත්තු වෙනවා. ඇත්තරම දුවේ පුතේ, මේ පාඩම ඉතාමත්ම වැදගත් පාඩමක් වෙනවා. මේ පාඩමේ සඳහන් වන්නේ අපගේ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන කාරණාවන් සමූහයක්. ඔබට මම මුලින්ම සඳහන් කරන්නම් සිඟාලෝවාද සූත්‍රය දේශනා කිරීමට හේතු වෙච්ච කාරණාව. මේ සිඟාල කියන්නේ බෞද්ධ දරුවෙක් නෙවෙයි, ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච මිත්‍යා දෘෂ්ටික ආගමක්. ඒ ආගමේ තිබිච්ච යම් යම් සම්ප්‍රදායන් පිළිගත්ත තරුණයෙක් තමයි සිඟාල කියන්නේ. සිඟාලකගේ තාත්තා මරණාසන්න මොහොතේදී තමන්ගේ පුතාට අවවාදයක් දෙනවා, පුතේ මේ දිසා හයක් තියෙනවා, මේ දිසා හයට උදෑසනින්ම ඔබ ජලය වාජනයක ගිලිලා ඒත් එත ඇඳුම් පිටින්ම දිසාවන් හයට වැඳ නමස්කාර කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මේ සිඟාල කියන තරුණයා තමාගේ තාත්තාගේ අවසාන ඉල්ලීම ඉෂ්ට කරන්න ඕන කියලා තීන්දුව ඉඳලා එයා බෑයි නොකිය තාත්තගේ අවසාන ඉල්ලීම ඉටු කරන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් මෙහෙම එක දවසක් උදේ පාන්දරෙන් අවදි වෙලා සිඟාල අර කීවාගේ තෙත වස්ත්‍ර පිටින්ම අවකාශයේ තියෙන දිසාහයකට වඳිනවා. මොනද මේ දිසාහය දරුවනේ? එකක් තමයි උඩ, ඊළඟට යට, නැගිනහිර, බටහිර, ඊළඟට උතුර, දකුණ. මෙන්න මේ දිසාහයට කිසිම අවබෝධයකින් තොරව තමයි සිඟාල කියන තරුණයා වඳින්නේ. ඒ මොකද වැන්දේ? තමන්ගේ තාත්තගේ ඉල්ලීම නිසා. ඉතින් බලන්න, මේ දරුවා එක පැත්තකින් බැලුවම තාත්තගේ ඉල්ලීම ඉෂ්ට කරනවා කියන එකත් හොඳ දෙයක්නේ නේද? ඒක හොඳ දෙයක්නේ. ඉතින් සිඟාලේ පැත්තෙන් බැලුවම ටිකක් හොඳයි. නමුත් අනවබෝධයෙන් තමයි වැඩේ කරේ. දැන් බුදුහාමුදුරුවෝ මේක දැක්ක දිවසින්, බුදුහාමුදුරන්ට විශේෂ ඥානයක් තියෙනවනේ, දිවසින් බලන්න. ඊට පස්සේ දිවසින් බලලා මෙතෙන්ට ඉක්මනින් වැඩම කරනවා. වැඩම කළා සිඟාලගෙන් අහනවා, සිඟාල දරුව ඔබ මොකද්ද ඔය කරන්නේ? ඊට පස්සේ සිඟාල අර සිද්ධිය කියනවා, මගේ පියා පරලොයන් ආසන්න ඉන්න අවස්ථාවේදී මෙහෙම දෙයක් කිව්වා, ඒක තමයි මම මේ ඉෂ්ට කරන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා, දරුව සිඟාල අපගේ ආර්ය විනයෙහි තියෙනවා දිසා නමස්කාරයක්. හැබැයි ඒ දිසා නමස්කාරය කියන්නේ ඔහොම දෙයක් නෙවෙයි, මෙන්න මේ වගේ දෙයක් කියලා තමයි අපේ ආර්ය විනයේ දිසා නමස්කාරය මෙහෙමයි කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නේ. ඒ පෙන්වා දීමේදී බුදුරජාණන් වහන්සේ ගාථා පාඨයක් ඉදිරිපත් කරනවා. මම ඔබට ඒ ගාථා පාඨය මොකක්ද කියලා දැන් කලින්ම සජ්ජායනා කරලා පෙන්වන්නම්. හොඳයි දරුවනේ, මෙන්න මෙහෙමයි ඒ ගාථා පාඨය. මාතා පිතා දිසා පුබ්බා ආචරියා දක්කිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්චාච උත්තරා දාස කම්ම කරා හෙට්ටා උද්දං සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙයහ අලමත්තෝ කුලේ ගිහි දැන් බලන්න මේ ගාථා පාඨයේ තියෙනවා ආර්ය විනයෙහි නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දහමෙහි දිසාවන් නමස්කාර කිරීමේදී නමස්කාර කරන්න නියමිත දිසාවන් සහ ඒ ඒ එක් එක් දිසාවට අයත් සමාජ කණ්ඩායම හරියටම පැහැදිලි කරනවා. ඉතින් සිංහල තමන්ගේ වැරදි වැටහීම නිවැරදි කරගන්නවා බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කරපු සිංහලෝවද සූත්‍රයට සමන් දීලා. හොඳයි. දැන් බලන්න මේ ගාථා පාඨයේ තියෙන දිසාව සහ ඊට අයත් සමාජ කණ්ඩායම කවුද කියලා. මාතා පිතා. ඒ කියන්නේ දෙමව්පියන් අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි අයිතිලු පුබ්බ දිසාව. පුබ්බ කියන්නේ පෙරදිග. එහෙම නැත්නම් නැගිනහිර දිසාව. ආචර්යා. ආචර්යා කියන්නේ ගුරුවරු. බන ගුරුරුණ්ඩ දිසාව මොකද කියලා? දක්කිනා දිසා. දක්කිනා කියන්නේ දකුණු දිසාව. ඊළඟට පුත්තදාරා. පුත්තදාරා කියන්නේ අඹු සැමියන්. අඹු සැමියන්ට අයිති බටහිර දිසාව. පච්චා කියන්නේ බටහිර දිසාව. ඒ වගේ තමයි මිත්තා මච්ඡාච්ච. මිතුරන්. මිතුරන් සම්බන්ධයි. මිතුරන් මිතුරන් කියන්නේ එකම කණ්ඩායමක්. ඒගොල්ලන්ට දීලා දෙන්නේ උත්තරා. උත්තරා කියන්නේ උතුරු දිසාව. ඊළඟට දැන් මෙතන අපි සමාජ කණ්ඩායම් හතරක් පෙන්නුවා. තව කණ්ඩායම් දෙකයි ඉන්නේ. දාස කම්ම කරා. දාස කියන්නේ දැසි දස් කම්කරු. ඒගොල්ලන් දිශාව හෙට්ටා. හෙට්ටා කියන්නේ යට. යට දිශාව. අවසාන වශයෙන් හයවෙනි කණ්ඩායම තමයි උද්දං. උද්දං කියන්නේ දිශාවනේ උඩ. සමන බ්‍රාහ්මණ. කියන්නේ උඩ දිශාව අයිතිවන්නේ භික්ෂුන් වහන්සේලාට. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ භික්ෂුන් වහන්සේලා ඇතුළු ඒ පූජ්‍ය පක්ෂයට. ඔය විදිහට තමයි සමාජයේ දිසාවන් හයක් පෙන්වා දෙනවා. ඒ දිසාවන් හයට කණ්ඩායම් හයක් පෙන්වා දෙනවා. හැබැයි මේ එක කණ්ඩායමක් ගත්තොත් ඒ කණ්ඩායමත් එක්ක ඉතාම ආසන්නෙන් තවත් කණ්ඩායමක් ඉන්නවා. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොතින් දෙමව්පියන් අම්මයි තාත්තයි එක්ක ඉතාම සමීප සම්බන්ධතාවය දක්වන්නේ කවුද? ඔබ දන්නවා. ඔබ තමයි නේද? දූ දරුවෝ. අම්මා තාත්තා ඉන්නවා. ඊළඟට දූ දරුවෝ. ඒ වගේම ගුරුවරු ඉන්නවා. කණ්ඩායමන්නේ ගුරුවරුන්ට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඊළඟට අඹුව කියන්නේ බිරිඳ සහ සැමියා. ඒ දෙදෙනා අතරේ සම්බන්ධතාවය. ඊළඟට මිතුරන්. මිතුරන් ගත්තොත් මිතුරන් මිතුරන් කියලා කණ්ඩායම් දෙකක් ඉන්නවා. මිතුරන් මිතුරන් කියන්නේ එක කණ්ඩායමක් නෙවෙයි. යහළු මිත්‍රාදීන් කණ්ඩායම් දෙකක් වෙනවා. ඊළඟට දැසිදස් කම්කරුවෝ කිව්වම ඒගොල්ලන්ට අයිති වෙනවා. එක පැත්තෙන් දැසිදස් කියන්නේ මේ සේවකයෝ. සේවකයන් සම්බන්ධයි කවුද? සේවයන්. නැත්තම් ආයතනයක වැඩ කරන කණ්ඩායම හා ආයතනයේ අයිතිකාරයා, පාලකයා, සේවයා. එහෙම කියන්නේ. එහෙම කණ්ඩායම් දෙකක් හැදෙනවා. ඊළඟට උතුරු දිශාව ගත්තම භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා තනියෙන් ජීවත් වෙන්න බෑනේ. භික්ෂුන් වහන්සේලාත් එක සම්බන්ධය කවුද? අපේ, කියන්නේ අපි නේද? අපි ගිහියෝ. ගිහියන් සහ පැවිදි පක්ෂය අතර තියෙන සම්බන්ධය. ඔය ආකාරයෙන් සිංහලවල සූත්‍රයේදී සදිසාවන් පෙන්වා දීලා ඒ සදිසාවන්ට අයත් සමාජ කණ්ඩායම් වෙන වෙනම දක්වලා ඒ ඒ කණ්ඩායම් වලට ඉටු කරන්න ඕන අන්‍යෝන්‍ය වශයෙන් ඉටු කරන්න ඕන යුතුකම් පෙන්වා දීලා තියෙනවා. ඉතින් අද දවසේ මගේ මේ පළවෙනි කොටසෙන් මම බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් තුනක් සම්බන්ධයෙන් කතා කරන්න කාල වේලාව තුල. ඒ තමයි දරුවනේ දෙමව්පිය දූ දරු සම්බන්ධය පළවෙනියට. ඊළඟට ගුරු ශිෂ්‍ය සම්බන්ධය. ඊළඟට අඹු සැමි සම්බන්ධය. මේ සම්බන්ධතාවයන් අතරින් ඉතාම වැදගත් වෙනවා දරුවන්ට මව්පියන් සමග ඔබ කෙසේ ජීවත් විය යුතුයි කියන කාරණාව තමයි මුලින් බලන්නේ. ඒකට අපි කියන මව්පිය දූ දරු සම්බන්ධතාව. එතකොට ඔබ බලන්න සමාජයේ කිසිම කෙනෙකුට තනියෙන් ජීවත් වෙන්න බෑනේ. කාටවත් තනියෙන් ජීවත් වෙන්න බෑ. සමාජය හැදිලා තියෙන්නේ විවිධ කණ්ඩායම් සමූහයක් එකතු වෙලා. ඒ කණ්ඩායම් වල සාමූහිකත්වයෙන් තමයි සමාජයක් ඉදිරියට යන්නේ. කිසිම කෙනෙක් තනියෙන් ජීවත් වෙන්නත් බෑ, තනියෙන් ජීවත් වෙච්ච කෙනෙකුට ලෝකයේ ඉදිරියට යන්නත් බෑ. එසම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මේ සූත්‍ර දේශනාව තුළින් එකිනෙකා අතර වූ සමාජ සම්බන්ධතාවයන් සඳහා වූ යුතුකම් සමූහයක් තියෙනවා. ඒ යුතුකම් එකිනෙකා අතර ඉෂ්ට සිද්ධ කිරීමෙන් කණ්ඩායම් දෙකේම දියුණුව, අභිවෘද්ධිය, සැනසීම, සතුට ඇති වෙනවා කියන කාරණාව තමයි මේකදී අපි පෙන්වා දෙන්නේ. මම මුලින්ම බලමු දෙමව්පියන් සහ දූ දරුවන් අතර සම්බන්ධය. ඔබ දන්නවා, දරුවෝ දන්නවා, ඔබගේ ලෝකේ ඉරුව හිරු නැත්තම් හිරු ඔබගේ ලෝකයට ආලෝකය උදා කරන්නේ කවුද? අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දරුවන්ට ආලෝකය ලබා දෙන සූර්යයා හා සමානයි. හිරු ඒක නිසා තමයි නැගෙනහිර දිශාවට අම්මා තාත්තා උපමා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දක්වන අදහස් ඉතාම තර්කානුකූලව විද්‍යාත්මක පදනමකින් තමයි පැහැදිලි කරන්නේ. පටන් ගන්නෙත් අම්මා තාත්තගෙන්නේ. බලන්න අම්මා තාත්තෙන් පටන් ගන්න. ඉතින් මෙහෙම මව්පියොන් කියන කණ්ඩායම විශේෂ නාමකීපනුත් බුදුහාමුදුරුවෝ හඳුන්වනවා. එකක් තමයි තමන්ගේ මුල්ම ගුරුවරු දෙමව්පියෝ. මුල්ම ගුරුවරයා වන්නේ දරුවන්ගේ දෙමව්පියෝ. ඊළඟට දෙමව්පියෝ ගාව තියෙනවා විශේෂ ගුණාංග හතරක්. ඒ හතර තියෙන්නේ බ්‍රහ්මයන් ගාව කියලා තමයි කියන්නේ. ඒ අර්ථයෙන් අම්මා තාත්තා කියනවා බ්‍රහ්ම. ඒ කියන්නේ බ්‍රහ්මයන් ගාව තියෙන මේ ගුණ හතර මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මේ හතරට අපි එක නමක් කියනවා සතර බ්‍රහ්ම විහරණ. ඉතින් බලන්න දෙමව්පියන් හඳුනනවා බ්‍රහ්මයේ කියලා. ඒ වගේම පුබ්බ දේව නේද, මුල්ම ගුරුවරු. පුබ්බ ආචාර්ය මුල්ම ගුරුවරු. දෙවිවරු කියලා කියනවනේ පුබ්බ දේව. ඔය වගේ විවිධ විශේෂණාර්ථ පද වලින් තමයි අම්මා තාත්තා හඳුන්වන්නේ. ඉතින් බලන්න මෙවැනි අම්මා තාත්තාට පළමුවෙන්ම යුතුකම් පහක් ඉෂ්ට කරන්න කියලා තියෙනවා කාටද? දරුවන්ට. දැන් මේක වන්දනාමාන කිරීමක් කියලා කිව්වට දැන් මෙහෙම හිතෙන්න පුළුවන් ඔබට, දෙමව්පියෝ දරුවන්ට වඳිනවා. එහෙමද? ඒක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැනේ. දරුවෝ තමයි දෙමව්පියන්ට වඳින්නේ. මේ වඳිනවා කියන්නේ මොකද්ද? ඒ කණ්ඩායමෙන් විසින් අනික් කණ්ඩායමට ඉටු කරන්න ඕන යුතුකම් ටික ඉෂ්ට කිරීම. ඒ ඉෂ්ට කිරීම කරයින් පස්සේ වැන්ද හා සමානයි. ඉතින් බලන්න මේ ඉස්සලාම මේ දරුවන්ට තමයි කියන්නේ දෙමව්පියන්ට මේ යුතුකම් ටික ඉෂ්ට කරන්න කියලා. මොකද පළවෙනි කාරණාව මව්පියන් පෝෂණය කරන්න ඕන. ඒ දරුවෝ හදා වඩා ඔක්කොම කරේ අම්මා තාත්තනේ පුංචි කාලේ ඉඳලා. ඉතින් වයසට ගියාම ඒ දෙමව්පියෝ පෝෂණය කිරීමේ යුතුකම තියන්නේ දරුවන්ට. ඊළඟට ඒගොල්ලන්ගේ වයසට ගියාම බොහෝ කටයුතු කාර්යයන් තියෙනවා, කරගන්න බැරි වෙන දේවල් තියෙනවා, පින්දහම් කරගන්න ඕන වගේ දේවල් තියෙනවා නේද? අන්න ඒවත් සොයා බලලා ඉටු කරන්න ඕන දරුවෝ. ඒ වගේම තමයි දරුවන්ගේ පැත්තෙන් තුන්වෙනි කාරණාව වෙනවා දෙමව්පියන් යම්කිසි කුල පරම්පරාවක් රැකගෙන එනවානේ බොහොම වැදගත් විදියට කුලේ ගරුත්වය ආරක්ෂා කරගනිමින් ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරගමින් කරගෙන යනවානේ. අන්නේ ටික දරුවොත් ඉදිරියටම කරගෙන යන්න ඕන. ඒකත් දෙමව්පියන්ට කරන යුතුකමක්. ඊළඟට දෙමව්පියන්ට කරන්න ඕන තවත් යුතුකමක් තමයි දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච දේවල් තියෙනවානේ ඒවා දෙමව්පියෝ දරුවන්ට දෙනවා. ඒ දුන්නයින් පස්සේ අනිවාර්යයෙන්ම ඒව ටික රැකලා පුළුවන් නම් වැඩි වර්ධනය කරගෙන ඒව ආරක්ෂා කරගෙන යන්න ඕන. ඒක හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාවේදී සඳහන් වන්නේ දැන් අපි බැලුවා කාරණා හතරක් කරා දැන් තියෙන්නේ දෙමව්පියෝ සමහරලාට මිය යනවනේ නේද? අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් විවිධ වයස් කණ්ඩායම් වලට වෙනකොට දෙමව්පියෝ මිය පරලෝ යනවා. අන්න මිය පරලෝ ගියන් පස්සෙත් අපට දෙමව්පියන්ගේ වගකීම ඉවරයි කියලා කියන්න බෑ. මිය පරලෝ ගියන් පස්සෙත් ඒගොල්ලන්ට පින් වැඩ කරලා පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒක නිසා බොහෝ දරුවෝ 7 දවසේ දානයක්, 3 මාසේ දානයක්, වාර්ෂික දානයක් නේද? ඒ වගේ දේවල් එක එක නිවාසවලට දාන දෙනවා. යම් යම් පරිත්‍යාග කරන දෙමව්පියෝ සිහිපත් කළා. ඉතින් එහෙම තමයි මේ දරුවෝ දෙමව්පියන්ට යුතුයකම් පහක් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙවැනි දරුවන්ට දෙමව්පියොත් යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. ඒක බලන්න කොහොමද කියලා. ඉතින් වැදගත් වෙන කාරණා පහක්. පළමුණ කාරණාව තමයි ඔබ වරදින් මුදවා ගන්නවා. පුංචි කාලේ ඉපදුණු දවස් ඉඳලා පෙරපාසල වෙන්න පුළුවන්, වෙනත් අධ්‍යාපන ආයතනයක් වෙන්න පුළුවන්. ඒ ආයතනයට යනකම් විතරක් නෙවෙයි ජීවිත කාලය පුරාම අම්මා තාත්තා ඉන්නකම් ඔබ වරදින් මුදවා ගන්නවා. දරුවන් වරදින් මුදවා ගන්නවා. අනික් කාරණා වරදින් මුදවාගෙන නිකන් ඉන්නේ යහපත් කාර්යයන් සඳහා යොමු කරනවා. අවවාද දීලා ඕවා කරන්න එපා, මේ වගේ දේවල් කරන්න කියලා යහපත් කටයුතු වල යොමු කරන. පන්සල් යන්න, දහම් පාසල් යන්න නේද, මේ අය ආශ්‍රය කරන්න, මේ අය ආශ්‍රය කරන්න එපා. ඒ වගේ හොඳ තැන් වලට යන්න අවශ්‍ය කටයුතු කියලා දෙනවා. ඊට පස්සේ තමයි ඉගෙනීමේ කටයුතු යොදවන්නේ. අධ්‍යාපනය ලබා දෙන්නේ අර කාරණා දෙකෙන් පස්සේ. වරදින් මුදවත්තා, යහපත් කටයුතු යෙදුවා, ඊට පස්සේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය කටයුතු වල යොදවනවා. එතනින් නවතින්නේ දෙමව්පිය. බලන්න කරුණු තුනක් ඉෂ්ට කරානේ. හතරවෙනි කාරණාවත් අනිවාර්යයෙන්ම දෙමව්පියෝ දරුවන්ට කරන යුතුයකමක්. මොකද්ද? ගැළපෙන ආවාහ විවාහ කර දීම. ඒක දරුවෙක් අවුරුදු වයස් සීමාවන් තියෙන පුළුවන්. ඒ සීමාවන් වලදී දෙමව්පියන්ගේ යුතුයකම තමයි සුදුසු සහකාරයෙක් නැත්තම් සහකාරියක් තමන්ගේ දුවට හෝ පුතාට සොයා දීම. ඒකත් දරුවන්ට දෙමව්පියෝ කරන යුතුයකමක්. අවසාන කාරණාව තමයි සුදුසු කල්හි සම්පත් පවරා දීම. ඒකත් ඉතා වැදගත්. දෙමව්පියෝ මේ ලාබාල වයසදී මුකුත් දෙන්නේ නැහනේ. ඒ මොකද අනවබෝධයෙන් ඒව විනාශ කරගන්න පුළුවන් නිසා. මොකද දෙමව්පියෝ මේවා සපයා ගන්න බොහෝම දහඩිය මහන්සියෙන් විශාල පරිත්‍යාගයක් කරලා කාලයක් කැප කරලා ඒ උපයා සපයාගත්දී දෙන්නේ සුදුසු කල්හි. ඒ කියන්නේ දරුවන්ට යම්කිසි දෙයක් පිළිබඳව තීන්දුව තීරණ ගන්න පුළුවන් කාලය තමයි දෙන්නේ. ඉතින් බලන්න මේ විදිහට බැලුවම දරුවෝ දෙමව්පියන්ට යුතුයකම් පහක් ඉෂ්ට කරනවා, දෙමව්පියෝ දරුවන්ට යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ දෙගොල්ලෝ අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය ඉතාම හොඳින් ආරක්ෂා වෙනවා. එහෙම වුණාම තමයි දරුවෝ දෙමව්පියන් වෙනුවෙන් ගොඩක් යුතුයකම් ඉෂ්ට කරනවා. අනිත් එක ඒ වගේ දෙපැත්තම යුතුයකම් ඉෂ්ට කිරීම නිසා කවදාවත් එවැනි දරුවන්ගේ දෙමව්පියෝ අනාථ නිවාස, මහලු නිවාස, මග තොට නේද, ඒ වගේ තැන්වල පෙනී සිටින විදියක් නැහැ. මොකද මේ දෙපාර්ශ්ව අතර තියෙන හොඳ දූදරු දෙමව්පිය දූදරු සම්බන්ධය නිසා. ඒසා දරුවෝ මහන්සි ගන්න ඕන මේ සිඟහලවත් සූත්‍රයේ තියෙන මව්පිය දූදරු සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් තොරතුරු හොඳට හොයලා බලලා අපිත් මේ වගේ දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරන්න, ඉෂ්ට සිද්ධ කරලා ඒගොල්ලන්ගේ වයස්ගත ජීවිතය යහපත් කරන් තමයි අපි මහන්සි ගන්න ඕන. හොඳයි, ඊළඟට මම ඉදිරිපත් කරන්නම් ඊළඟ සම්බන්ධතාවය තමයි මකල් දරුවනේ ගුරු ශිෂ්‍ය සම්බන්ධය. දැන් ඔබ කලින් කිව්ව සම්බන්ධයට අනිවාර්යෙන් සම්බන්ධා වෙනා වගේම ගුරු ශිෂ්‍ය සම්බන්ධයටත් ඔබ මේ වෙද්දි අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතුමයි. මොකද ඔබ සාම ශිෂ්‍යෙක් නිසා. දැන් මං කිව්වා ගුරුවරයාට අයිති දිශාව මොකද්ද? දක්ෂිණා දිශා. ඒ දක්ෂිණා දිශාව කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඒකට හේතුවක් තියෙනවා. ගුරුවරු තමයි දරුවන්ගෙන් යම් යම් ප්‍රදක්ෂිණාවන් සැලකිලි වන්දනාමානයට සුදුසුවන්නේ. යම් යම් ආකාරයේ ප්‍රදක්ෂිණාවන් ලබා ගන්න සුදුසු වෙන පිරිස තමයි ගුරුවරු. අන්න ඒ අර්ථයෙන් තමයි දක්ෂිණා දිශා කියලා හඳුන්වන්නේ, දකුණු දිශාව. මේකෙදිත් මේ මුලින්ම තියෙන්නේ ශිෂ්‍යා විදියට ඔබ ගුරුවරයාට කරන්න ඕන යුතුයකම් මොනවද කියන එක හඳුනා ගැනීම. ඒක පළවෙනි කාරණා තමයි ශිෂ්‍යෙක් වුණාම ගුරුවරයා දුටු විට හුනස්නෙන් නැගිටින්න ඕන. තමන් යම්කිසි ආසනයක වාඩිලා ඉන්නව නම් ගුරුවරයා එතනින් යනව දැක්ක ගමන් ගුරුවරයාට කරන ලොකුම ගෞරවය තමයි තමන්ගේ ආසනයෙන් නැගී සිටින්න ඕන. දෙවෙනි කාරණාව තමයි අර දෙමව්පියන්ට වගේම ගුරුවරයාට අවශ්‍ය උපස්ථාන කරන්න ඕන ශිෂ්‍ය වුණාම. උපස්ථාන කරනවා කියන්නේ යාට අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේවල් ලබා දෙන්න. ඒ එහෙම දෙයක් වෙන්නේ. ඊළඟට ගුරුවරයාගේ අවවාද අනුශාසනාවලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕන. යහපත් ශිෂ්‍යයෙක් නම් හොඳට උගන්වන දේ හොඳට අහන්න ඕනේ. ඒකට අපි කියනවා දහමේ සුත. සුත කියන්නේ ශ්‍රවණය කරන හොඳ අහන්න ඕන. සුත, දත, වචසා, පරිචිතා කියලා කරුණු තුනක් තියෙනවා. ඒකෙන් ළමයේගේ මුල්ම කාරණා තමයි සුත. හොඳින් අහන්න ඕන. අවවාද අනුශාසන. අහලා විතරක්ම දීව පිළිපදින්නත් ඕන. ඊළඟට ගුරුයාට අවශ්‍ය කටයුතු දිනවා ඒව ඉටු කර දෙන්නත් ඕන. පන්ති කාමරේ උගන්වනකොට වෙන්න පුළුවන්, වෙනත් ස්ථානිකදී හම්බුනා වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දෙන්නත් ඕන දරුවෝ ශිෂ්‍යෝ. ඊළඟට ඉතාම වැදගත් වෙනවා ගුරුවරයාට කරන ගෞරවයකුත් වෙන මේක. ඊළඟ කාරණා පස්සේන කාරණාව වෙන මොකද්ද? මැනවින් ඉගෙන ගන්න ඕන. ඒකට කියනවා සකසා ඉගෙනීම. ගුරුවරයා උගන්වන කාරණා ටික හොඳට අහන් ඉඳලා ඒක ඉතාම නිර්වුල්ව හොඳින්ම හොඳින්ම ඉගෙන ගන්න ඕන. අර සිදුවත් කුමාරයාත් එහෙමනේ. ළමා කාලේ ඉතාම ගුණගරුක කීකරු, ඉතාම පන්තින දක්ෂතම කඩවසම්ම. ඒ කඩවසම් රජ කෙනෙක්ගේ දරුවෙක් වුණාට කවදාවත් කිසිම වරදක් හිංසාවක් තමන්ගේ පන්ති ළමයටවත් කරේ නැහනේ. ඒ වගේ තමයි මැනවින් ඉගෙන ගන්න ඕන දරුවෝ. ඒක තමයි ගුරුවරයාට කරන ලොකුම ගෞරවය. ඉතින් මෙන්න මේ ආකාරයෙන් යුතුකම් ඉෂ්ට කරන දරුවන්ට ගුරුවරයාත් යුතුකම් පහක් ඉෂ්ට කරනවා. අපි බලමු මොනවද කියයි. මුල්ම කාරණාව තමයි මේ එකපාරට දරුවන්ට උගන්වන්න ගුරුවරයෙක් මුලින්ම කරන්න ඕන ඒගොල්ල මැනවින් හික්මවීම, ශික්ෂණයක් දෙන්න ඕන. ඒ කියන්නේ අපි විනය නීති ටිකක් කියා දීලා මෙන්න මෙහෙම ඉන්න පන්ති කාමරේ, එළියට යනකොට මෙහෙම යන්න. ඒක ඒවා විනය සඳහා තියෙන විනය නීති රීති. ඒක මැනවින් හික්මවන්න ඕන. හික්මවීමක් නැත්තම් ඒ අධ්‍යාපනයේ වැඩක් නැහැ කියලා කියනවා. ඒක දෙවෙනි කාරණාව තමයි මේ මැනවින් උගන්වන්නත් ඕන. මැනවින් හික්මවීම, මැනවින් ඉගෙනවීම දෙවෙනි කාරණාව. හික්මවීමෙන් තොරව අධ්‍යාපනය ලබන්න බැරි නිසා තමයි මුලින්ම හික්මවීම කියන කාරණාව ගත්තේ. ඊට පස්සේ හොඳින් උගන්වන්න. ඊළඟ ගුරුවරයා දන්න සියලු ශිල්ප ශාස්ත්‍ර කියා දෙන්න ඕන. වයසට පන්ති කාමරේට ගැලපෙන පරිදි ගුරුවරයා දන්න ශිල්ප ශාස්ත්‍ර ටික කියලා දෙන්න ඕන. ඉස්සර කාලේ තිබුණලු එහෙම නැති ගුරුවරු, අපි කිව්වා ඒකට ගුරුවරයා ගුරු මුෂ්ටි කියලා එකක් තියාගත්තා කියලා. ගුරු මුෂ්ටි කියන්නේ දන්න දේ ඔක්කොම කියා දෙන්න, තමන්ට වඩා උඩට යයි කියලා ශිෂ්‍යයා සමහර ගුරුවරු එහෙම කළා. ඒක සුදුසු නෑ. දන්න දේවල් පන්ති කාමරයට ඒ වයසට උචිත දේවල් ගුරුවරයා සියල්ල කියා දෙන්න ඕන. ඒ වගේ තමයි මෙහෙම ඉගෙන ගන්නා දරුවා තමන්ගේ මිත්‍රයන්ට හඳුනා දෙන්නත් ඕන ගුරුවරයා. හඳුනා දෙන්න පුළුවන්න්නේ මොන වගේ කෙනෙක් වුණොත්ද? අර කලින් කිව්ව විදියට හොඳින් විනය දැනුම ගුණය තියෙන ළමයෙක් වුණොත් විතරයි. නැත්තම් පන්ති කාමරයේ දඩබ්බරකම් කරන දරුවෙක් තමන්ගේ ගුරුවරයාට නම් හඳුනා දෙන්න බැරි වෙයි. නිසා අපි මේ ශිෂ්‍ය මිත්‍රයන්ට හඳුන්වා දෙද්දී ඒ විදිහට හොඳට ඉන්නත් ඕන. පස්සෙන කාරණාව තමයි ශිෂ්‍ය ආරක්ෂා කරගන්නත් ඕන ගුරුවරයා. ඒ කියන්නේ මොනවද මේ ආරක්ෂා කරගන්න වෙන්නේ? සමාජ සමහරලාට නරක මිත්‍රය ඇසුරට යන්න පුළුවන්, වැරදි වැඩ කරන්න පුළුවන්, නොදැන හෝ දැන. බොහෝ වෙලාවට දරුවෝ නොදැන තමයි සමහරක් වෙලාවට කරන්නේ, පෙළඹවීම මත, විවිධ අයගේ වැරදි උපදෙස් මත. අන්න ඒව ගැන හොඳට හොයල බලලා ඒ ශිෂ්‍ය ආරක්ෂා කිරීමේ වගේම තියන්නේ ගුරුවරයාට. බලන ඉතින් මේ දෙපැත්තම හොඳට තම තමන්ගේ යුතුකම් ඉෂ්ට සිද්ධ කරනව නම් කවදාවත් නරක ළමයි සමාජේ ඉන්න බෑ නේද? බෑනේ. ඉතින් ගුරුවරයා තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න ඕන, ශිෂ්‍යයා තමන්ගේ යුතුකම් පහ ඉෂ්ට කරන්න ඕන. එහෙම වුණාම දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍ය ගරුත්වය, බලාපොරොත්තු, අධ්‍යාපනයේ ඉහළ ඵලදායිත්වය, ඒ සියල්ලම සැලසෙනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් මේක ඔබ තාමත් ශිෂ්‍යයන් විදියට ඉන්න නිසා ඉතාමත් සැලකිල්ලෙන් බලලා මේ පුංචි පුංචි වැරදි වෙන්න පුළුවන් තමහරලා දරුවන්ගෙන් ගුරුවරු විදියට ඒවෙදි කම්පාවටපත් නොවි, බරපතල දඬුවම් වලට යන්නේ නැතුව ඒ දරුවාගේ පැත්තෙන් බලලා ගුරුවරු විදියට ඉතාම ඉවසිල්ලෙන් තමයි දරුවෝ යහමකට ගන්න ඕන. ඉතින් අද කාලේ නම් ටිකක් ඒ පැත්ත ගැන පොඩි බයකුත් තියෙනවා. මේ ගුරුවරු සමහරක් වෙලාවට දඬුවම් කරන්න බෑ කියනවා, මානව හිමිකම් තියෙනවා ඒ කියනවා. ඉතින් මානව හිමිකම් තිබ්බ නැතත් යහපත් විදිහට කතා බහ කරලා ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් දරුවන්ගේ පැත්තෙන් ගුරුවරයෙක් විදිහට. හොඳයි, මම හිතන දරුවනේ අද දවසේ ඔබට මම සිංහලවල් සූත්‍රයෙන් දෙමව්පිය දූදරු සම්බන්ධය සහ ගුරු ශිෂ්‍ය සම්බන්ධය ගැන මාතෘකා දෙක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. කරුණු බොහෝ ප්‍රමාණයක් සිතේ ධාරණය කරගෙන ඒවා අනුව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න කියලා මම ඔබට ඉල්ලීමක් කරනවා. ඉතින් මේ පාඩමේ තවත් කොටසක් ඔබට ඉදිරියේදී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නිසා අද දවසේ මේ පාඩම මෙතනින් අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට තෙරුවන් සරණයි. අද පාඩම ඉදිරිපත් කරේ එල්පිටි අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ ගුරු උපදේශක PD පරමානන්ද වන මා විසින්. බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.